Sri Lanka. ඒකීය දේශයක් උදෙසා පහන් දොරක්. නව සීලන්ත ස්පර් සංවිධානයේ Radio Sri Lanka presented by Spur New Zealand. සෑම සිකුරාදා දිනකම රාත්‍රී 7:25ට Planet FM 104.6 ගුවන් තරංගමාලා ඔස්සේ සහ www.planetaudio.org.nz වෙබ් අඩවිය ඔස්සේ නව සීලන්ත ස්පර් සංවිධානය සජීවීව තිරින කරන සී සර ලංකා ගුවන් විදුලි වැඩසටහනට සවන් දීමට සූදානම් වී සිටින ඔබ සියලු දෙනාම අපි ඉතා ආදරයෙන් පිළිගන්නවා.
අයිබෝවන් අද 2018 නොවැම්බර් මාසේ 9 සිකුරාදා නව ශ්‍රීලන්ත වසන්ත සමයේ අවසාන මාසයත් ගෙවිලා යනවා. වසන්තය පුරා ගහෙන් ගහට මල් පිපිලා එක විදියක සිරියාවක් පරිසරයකට එකතු කළත් හිටි ගමන් ඇදහැලෙන වර්ෂාවයි හිටිය ගමන් අංශක ගණන් පහළට වැටෙන උෂ්ණත්වයයි ඇඟ හිරිගඩු පිප්පෙන සීතල සුළඟයි වසන්තයේදී උණක් මතක් කළේ ශීත ඍතුව. ඉතින් දේශගුණය කාලගුණය කොහොම වුණත් අදත් ඔබ හැම දෙනාටම සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරමින් අපි ඔබේ නිවහනට ගොඩ වෙන්නේ මෞබිමේ තොරතුරු ඒ වගේම මතකේ රැඳුණු ගීත ඇතුළත් සීසර ලංකා අලුත්ම කලඹක් අරගෙන සෙනෙහසින් ආදරයෙන්. අද වගේම පසුගිය ඔක්තෝබර් 26 සිකුරාදා දවසක්. මේ දවස්වල හුඟ දෙනෙක් කතා කරනවා ඔක්තෝබර් 26 සිකුරාදා ගැන. මෞබිම් පැත්තෙන් මේ දිනය ගැන පුදුමාකාර තොරතුරු තමයි අහන්න ලැබෙන්නේ. අද වැඩසටහන අපි ප්‍රධාන වශයෙන්ම වෙන් කරන්නේ මෞබිමේ අද තත්ත්වය ගැන කතා කරන්න. අස්කිරීම්, පත්කිරීම් මේ වගේ තොරතුරු වලින් පත්තර, විද්‍යුත් නාලිකා පිරිලා. වැඩිපුරම තියෙන්නේ පැත්තකට බර වුණු ප්‍රවෘත්ති. එහා මෙහා වෙන මුදල් ප්‍රමාණය ගැන තක්සේරුවක් කරන්න තරම්වත් වැටහීමක් නැහැ. ලොකු ලොකු ගණන් බින්දු විශාල ප්‍රමාණයක්. මේ ඔබ හැමෝම දන්නවා නව ශ්‍රීලන්ත ස්පර් සංවිධානය මගින් ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කළ ගර සරප චිත්‍රපටිය දෙසැම්බර් 9 ඔක්ලන්ඩ් නුවරදී තිරගත කිරීමට කටයුතු සූදානම් වෙමින් පවතිනවා. ඕස්ට්‍රේලියාවේදී මේ චිත්‍රපටිය නරඹපු හැම දෙනාම කියන්නේ මෙය බැලිය යුතුම චිත්‍රපටියක් කියලා. වැඩසටහන අතරතුර මේ ගැන තවදුරටත් කතා කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ලංකාවේ විස්තර අහන්න කලින් මේ ගීතයට සවන් දීලා ඉමු. මේ පණ්ඩිත් අමරදේවයන් සමග සුනිල් එදිරිසිංහ.
අදහස් නම් පවුවෙන් ලෝකය කැවැලි වලට නොබේ ඥානය නිවහල් වී පිරියෙන් තොරව හිස කෙලින් තබාගෙන සිටිනට ඇති කොයිනෝ නිදහසේ ස්වර්ග රාජයට මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ සත්‍යය පතුලින් ගලනා පිරිසිදු වචන කොහිද ඇත්තේ ගතානුගතිකව පැවතෙන සිරිතේ මරු කතරට වැදිලා නිර්මල ගල ධාරාව තල්කයේ සිඳි ගිලි නොගිලේ නිදහසේ සල්ගලා ජයට මාගේ දේශ අවදි කරනු මැන පියාණනේ පසුනු බසින වීරිය පිරිපුන් බව දෙසට සෑත විදහා සදා දියුණුවන සිතිවිලි උදෙසා කම් කටයුතු උදෙසා ඉදිරිය වෙත ඔබමා සිත යොමවා ඇත්තේ කොතැනකදෝ නිදහසේ සල්ගලා ජයට මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ මතු අදහස් නම් පවුරින් ලෝකය කැමැලි වලට නොබෙවි දියෙන් තොරව හිසකෙන් තබාගෙන සිටිනට හැකි කොයිලෝ එදහසේ සල්ගරාජයට මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ
අයිවන් හිතුවත් අද අපි සූදානමක්කින් තොරවයි අපි මං හිතන්නේ මේ වැඩසටහනට පැමිණියේ මොකද සූදානම් වෙනට අවශ්‍ය නැති තත්ත්වයක් වගේ දැනුනේ අද වැඩසටහනට සහභාගි වෙනට අද පැමිණලා සිටිනවා ප්‍රේමචන්ද්‍ර පල්පාගම් මහතා අයිවන් පල්පා
අයිවන් මහින්ද අයිවන් සුජාතා
ඔව් ඒ තින් අපි අද මේ සූදානමක් නැතුව කියලා කියන්නේ සූදානම් වීමට අවශ්‍ය නැති නිසා මොකද එවැනි තත්ත්වයක් ලංකාවේ තියෙන නිසා අපි හිතුවා ඒ ගැන මුළු වර්ෂාරාණයම කතා කරන්නට කියලා මේකට මේ අද මේ විශේෂ තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ ලංකාවේ පාර්ලිමේන්තුවේ ලොකු පෙරළි කීපයක් පසුගිය දවසේ සිදු වුණා. ඉතින් ඒ පෙරළි වලට ව්‍යවස්ථානුකූලද ව්‍යවස්ථානුකූලට නැද්ද ඒක මේ මේ බලවත් අය බල අඩු අය පාගාගෙන කරන වැඩක්. ඒ වගේ ළොනේ කදහස් තියෙන මතන හැම ලංකාවේ සිටින සියලු දෙනාටම තමන්ගේ තම ආවේණිකෝ මේ අදහසක් ගැන තියෙනවා. ඉතින් අපි මේකේ අද කතා කරනකොට අපිට කියන්න බෑ මෙන්න මේ මේ දේවල් හරි මෙන්න මේ මේ දේවල් වැරදි මෙන්න මේ දේවල් වුණොත් තමයි හොඳ. ඉතින් ඒවා ගැන අපි කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් මම හිතන්නේ පල්පත් සෑහෙන කාලයක් අවුරුදු වසර ගණනාවක්ම දේශපාලනය ගැන මේ සෝදිසියෙන් සිටිනවා. අපි වගේම දේශපාලනයට සම්බන්ධ නැති වුණත් සෝදිසියෙන් සිටින පුද්ගල කැටියට මම හිතනවා ඉතින් අපි දෙදෙනා අපේ මේ අත්දැකීම් පළපුරුදුකම් අපේ දැනුම ඔබහා එකතු වෙලා ඔබහා බෙදා ගන්නට මේ අවස්ථාව ලබා ගන්නට අපි බලාපොරොත්තු වෙනවා. හොඳයි පල්පා මේ මුලින්ම අපි කියනවනම් කොහොමද අපි පටන් ගන්නේ මේ අද කතාව?
අසාගෙන ඉන්න ඔබ සැමට ආයුබෝවන්. ඇත්තටම අද කතාව පටන් ගන්න පුළුවන් තැන් ගොඩාක් තියෙනවා. නමුත් මම හිතනවා අපේ මේ සාකච්ඡාව අපේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මං හිතනවා මහින්ද ළඟ එක තියෙනවායි කියලා.
ඔව් මං ව්‍යවස්ථාවේ කොපියක් දෙනවා.
කොපියක් තියෙනවා. ඉතින් ඒක නිසා මේ ඒ ඒ සම්බන්ධයෙන් දැන් වෙලා තියෙන දේවල් කොයිතරම් දුරට ව්‍යවස්ථාවට එකඟද පටහැනිද කියන එක කියන්න අර මහින්ද කිව්වා වගේ මේ මම ඒතරම් ලොකු දේශපාලන අපි දේශපාලන විශ්ලේෂකයෝ නෙමේ. නමුත් වෙන්නේ මොකද කියන එක අපි කියනකොට ඔබට පුළුවන් තීරණය කරන්න මේ හරි මොකද්ද වැරදි මොකද්ද කියන එක.
මම හිතන්නේ අපි කතා කරන වෙච්ච දේවල් වෙන දේවල් ගැන කතා කරනකොට ව්‍යවස්ථාවත් සම්බන්ධ කරගෙන කතා කළාම අසාසිතන ඔබ සැරමට හිතා ගන්නට පුළුවන් අපි මේ ව්‍යවස්ථාවනේ අපි මේ මායිම වෙන්න ඕනේ. ඉතින් කොයි පැත්තටද යන්නේ කියන ගැන
අපි හැම වෙලේම අපි ඇන්කර් වෙන්න ඕන ව්‍යවස්ථාවට. ඉතින් ඒක නිසා අපි සාකච්ඡාව ව්‍යවස්ථාව වටා තමයි යන්න ඕන කියලායි මම හිතන්නේ.
ඉතින් එහෙමනම් අපි මේ ව්‍යවස්ථාවේ තියෙන කොටස් කීපයක් ගැන අපි ව්‍යවස්ථාව විදිහටම අපි කතා කරලා මේ බලමු. එතකොට අපි ඒ ඔස්සේ අපිට කතා කරන්න පුළුවන් වෙයි. ඉතින් මේක මේ මුලින්ම මේ ප්‍රශ්නය ඇතිවෙන්නට මුලින්ම හේතුව අගමැතිවරයා වෙනුවට තවත් පුජ්‍යලෙක් දිරුන් දුන්නා.
ජනාධිපතිතුමා විසින්
ජනාධිපතිතුමා කිව්වා මේ අද ඉඳලා නව අගමැතිවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා
පත්
කළා කියනවා
දිරුන් දෙන්න කියලා.
එතකොට අපි දැනගන්න කොටත් මේ මහතා දිරුන් දීලා අවසන්. ඉතින් එතකොට මේ ඒ කරුදී හරිද වැරදිද කියන එක ගැන තමයි අපි දැන් මුලින්ම අපි කතා කරන්නේ. එතකොට දැන් ව්‍යවස්ථාව මොකක් තියෙන්නේ ගැන ව්‍යවස්ථාව තියෙන්නේ මෙන්න මෙහෙමයි. 42 වෙනි වගන්තිය 4 ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා විසින් අග්‍රාමත්‍යවරයා ලෙස පත් කරනු ලැබිය යුත්තේය. එතකොට මේක මෙතන මේ ජනාධිපතිවරයා මේ අගමැතිවරයා පත් කරනකොට ඔප්පු කිරීමට අවශ්‍ය නැහැ එයාට මේ වැඩිම බලයක්
තියෙන. මේ නිසයි මේක කරන්න කියලා. නමුත් එයාට හැඟෙනවා නම් මේ පුද්ගලයාට වැඩියෙන් බලය තියෙනවා කියලා. එතකොට අගමැති ජනාධිපතිතුමාට පුළුවන්කම තියෙනවා මේ එක විදිහකින් මේ ව්‍යවස්ථාව අපිට නිර්වචනය කරන්න පුළුවන්. එහෙම මේ බලය තියෙනවා අගමැතිතුමාට මේක මේ වෙන අගමැති ජනාධිපතිතුමාට පුළුවන්කම තියෙනවා වෙනත් පුද්ගලෙක් අගමැති විදිහට පත් කරන්න.
ඒ කියන්නේ අගමැති අපිටම වෙනත් කියන එක අපි දැනට පොඩ්ඩක් පැත්තකින් තිබ්බොත් එහෙම අගමැතිවරයා වශයෙන් පුද්ගලිකව පත් කරන්නට මන්ත්‍රීවරයෙකු පත් කරන්නට ජනාධිපතිවරයාට බලය තියෙනවා. ඒ පුද්ගලයා ජනාධිපතිවරයා හිතනවා නම් එහෙම එයාට තමයි වැඩිම උපරිම මේ විශ්වාසය තියෙන්නේ මන්ත්‍රීවරුන්ගේ කියලා අන්න එයාව පත් කරන්න පුළුවන්. ඉතින් එතකොට ඒක
මේකම අනිත් කට්ටිය කොහොමද නිර්වචනය කරන්නේ?
අනිත් කට්ටිය කිව්වේ මේ
දැන් ඔය දැන් මේ ජනාධිපතිතුමා අලුතෙන් අගමැති කෙනෙක් පත් කළා.
ඔව්.
එතකොට ඒකට සහයෝගය දෙන පිරිසක් ඉන්නවා.
ඔව්.
ඒ වගේම දැන් හිටපු අගමැතිතුමාට සහයෝගය දෙන පිරිසකුත් ඉන්නවා.
ඉන්නවා.
දැන් ඒ අය මේ ව්‍යවස්ථාව වෙනත් විදිහකටයි නිර්වචනය කරන්නේ.
ඔව්. ඒගොල්ලන් නිර්වචනය කරන විදිහක් තියෙනවා. ඒගොල්ලෝ නිර්වචනය කරන්නේ දැන් අගමැති කෙනෙක් හිටියා. එතකොට ඒ වෙනුවට වෙනත් අගමැති කෙනෙක් පත් කෙරෙනවා නම් ඒක පත් කරන්න ජනාධිපතිවරයාට පුළුවන්. නමුත් කොහොමද අර හිටපු අගමැතිවරයාව අහක් කරන්නේ? හිටපොත් අගමැතිවරයාව අහක් කරන්න අවශ්‍යයිනේ. එතකොට කොහොමද එයාව අහක් කරන්නේ නැතුව තවත් එක්කෙනෙක් පත් කරොත් එම අගමැතිවරු දෙන්නේ? එතකොට කොහොමද එයා පත් කරන්නේ? ඉතින් එතන තියෙනවා මේ අග්‍රාමත්‍ය මේ වරයාව ඉවත් කිරීම ගැන තව ඡේදයක්. ඒකේ තියෙන්නේ අග්‍රාමත්‍යවරයා සොකීය අත්සන යටතේ ජනාධිපතිවරයා වෙත යවන ලිපියක් මගින් සොකීය ධූරයෙන් ඉල්ලා අසුවවත් හෝ තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු නොවනහොත් හෝ මිස ඒ කියන්නේ තමන් ඉලාසුනොත් හෝ තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හෝ නොවුනොත් හෝ මිස ඒ
කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වුණොත්
යම් විදිහකින් ආවචනේ අසුනොත් ඉලාසුනොත් අහෝසි වෙනවා. එහෙම නැත්නම් එයා මන්ත්‍රී කෙනෙක් නැහැ කියලා කියන්නේ එතකොටත් අහෝසි වෙලා. එතකොට ඒ මිස සොකී අත්සන යටතේ ජනාධිපතිවරයා වෙත යවන ලබන ලිපියක් මගින් සොකී ධුරයෙන් ඉල්ලා අසුවොත් හෝ තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නොවුනොත් හෝ මිස ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ යම් තාක්කල් අමාත්‍ය මණ්ඩලය පවත්නේද ඒ තාක්කල් සොකී ධුරය දරන්නේය. ඉතින් එතකොට දැන් මේ මේ ජනාධිපතිවරයාගේ වැඩ කටයුතු ගැන විරුද්ධ අදහස් දරන්නේ මෙයා අසුනෙත් නැහැ මෙයාට මන්ත්‍රීකම නැතිලත් නැහැ
ඔව් දැන් එතකොට එකම ව්‍යවස්ථාව මේ දෙගොල්ල දෙවිදියකට නිර්වචනය කරනවා
ඔව් දෙවිදියකට මේ නිර්වචනය කරනවා නෙමෙයි මේ දෙවිදියකින් බලනවා කොන දෙකකින් බලනවා
කොන දෙකකින් බලනවා
එතකොට මේ දැන් තියෙන දැන් මෙතන තියෙනවා හරි එතකොට අනිත් පැත්තෙන් ආගමන ජනාධිපතිවරයාගේ පැත්තෙන් කියනවා හරි එයා ඉල්ලා අසල නැහැ පිළිගන්නවා එයා තාම මන්ත්‍රීවරයෙක් එහෙමත් ඒකත් පිළිගන්නවා නමුත් මෙතන තව එක වචනයක් තියෙනවා ජම්තාක්කල් අමාත්‍ය මණ්ඩලය පවත්නේද ඒ තාක්කල් සොකී දුරේ දරන්නේය එතකොට ජනාධිපති මේ වරයාගේ පැත්තෙන් කියන්නේ අමාත්‍ය මණ්ඩලය දැන් නැහැ මේක තියෙන අමාත්‍ය මණ්ඩලයේ තියෙන තා කල්නේ අමාත්‍ය මණ්ඩලයේ දැන් නැහැ ඇයි නැත්තේ ඒකට හේතුව එදා රෑ වෙනකන් මේ ජාතික ආණ්ඩුවේ පක්ෂ දෙකක් හැටියට එක පක්ෂයක් හැටියට එක්සත් ජාතික පක්ෂය හිටියා තවත් පක්ෂයක් හැටියට මේ ශ්‍රී ලංකා දාස් පක්ෂයේ කොටසක් හිටියා එතකොට ඒ හිටපු කොටසත් අයින් වුණා එදා රෑ එතකොට මේක ජාතික ආණ්ඩුවක් නෙමෙයි
තවදුරටත්
ජාතික ආණ්ඩුවක් නෙමෙයි එතකොට ඒ අමති මණ්ඩලයක් හිටින් හැටියක් නැහැ මොකද ජාතික ආණ්ඩුවක් නෙමෙයි නිසා ඒකයි එතන ඒ තර්කය. ඉතින් එතකොට මේ අමාත්‍ය මණ්ඩලය පවතින්නේ නැහනේ. දැන් ඒ තර්කය හැටියට අමාත්‍ය මණ්ඩලයක් නැහැ. එතකොට අගමැතිවරයෙක්
නැහැ. අගමැති කෙනෙකුත් නැහැ.
එතකොට දැන් අගමැති කෙනෙක් නැති අවස්ථාවකදී ජනාධිපතිවරයාට පුළුවන් තමුන් අර මුලින් අපි කිව්වා වගේ අභිමතය පරිදි එයාගේ මතය හැටියට වැඩිම විශ්වාසය තියෙන පුද්ගලයාව පත් කරන්න. එතකොට එයා හිතනවා දැන් අගමැතිවරයෙක් නැති තත්වයක් යටතේ මහින්ද රාජපක්ෂ තමයි වැඩිම විශ්වාසයක් තියෙන මන්ත්‍රීවරයා කියලා. එහෙම තමයි යාපත් කළේ කියලා. ඔක තමයි තර්කය.
ඒ කියන්නේ දෙගොල්ලන්ගේ තර්ක දෙකක්.
දෙගොල්ල තර්ක දෙකක් තියෙනවා. ওই තර්ක දෙකට තවත් පොඩි කොටසක් තියෙනවා. එතකොට කියනවා ඔව් දැන් ඔය ජාතික ආණ්ඩුව කියන එක අරගොල්ලන් ගියාම නැති වෙනවද? එතන ප්‍රශ්නයක් තියෙනවා.
එතන ප්‍රශ්නයක් තියෙනවා.
එතන තියෙන ප්‍රශ්නයක් තමයි ජාතික ආණ්ඩුව ගිහාම ශ්‍රී ලංකා දස් පක්ෂය ගියා. නමුත් ශ්‍රී ලංකා දස් පක්ෂය විතරද මෙතන මේ ජාතික ආණ්ඩුවේ හිටියේ? එක්සත් ජාතික පක්ෂය හිටියේ එක්සත් ජාතික සන්ධානයේ හිටියේ යුනයිටඩ් නැෂනල් ෆ්‍රන්ට් කියලා නේදුනේ.
සන්ධාන.
නමුත් ඊට අමතරව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය එක්සත් ජාතික පක්ෂයත් එක්ක ඉල්ලුවේ නෑ. ඒ වෙනම පක්ෂයක් හැටියට ඉල්ලුවේ. නමුත් ඒගොල්ලොන් දැන් මෙතන සහයෝගය දෙනවා. එතකොට ඒගොල්ලොත් සාහිල දෙන ඒගොල්ලන් තාම ආණ්ඩුවේ ඉන්නවා. එතකොට ඒගොල්ලන් ආණ්ඩුවේ ඉන්නවා නම් එහෙම එතකොට ජාතික රජයක් තාම තියෙනවා.
ඔව් ඒ ජාතික රජයේ එක පාර්ශවයක් විතරක් අයින් වෙලා තියෙනවා. නමුත් මැජොරිටි එක ඒ කියන්නේ මේ බහුතරය දැන් ඒ ඉන්නේ බහුතරයේද ඇත්තටම. අන්න එතනක් තියෙනවා.
ඔව් ඒක තාම ඒක අපි ආවේ නැහැ. නමුත් මෙතන තියෙන්නේ අගමැතිවරයාව ඉවත් කිරීමේ පදනම සකස් වෙලා තියෙන්නේ අමැති මණ්ඩලයේ නැති නිසා. අමැති මණ්ඩලයේ තියෙනවා නම් අගමැතිවරය අහකරන්න බෑ.
ඔව් එතකොට ජනාධිපතිවරයා තීරණය කරලා තියෙනවා මේ ජාතික ආණ්ඩුවේ අර පාර්ශවය අයින් වීමත් එක්කම අමැති මණ්ඩලය
අහෝසු නැහැ කියලා. ඒ මොකද ඒකට කියන්නේ ඒ සම්ෂන් එකක් ආසියුම් කරලා
උපකල්පනයක්
කරලා තියෙනවා.
දැන් ඒ වගේ දැන් මෙහෙමයි. දැන් ඒ වගේ උපකල්පනයක් ඇත්තටම කරන්න පුළුවන්ද?
ඔව්. එතකොට දැන් අපි තවත් වෙන මේ විවස්ථාවේ කොටසකට ගිහිල්ලාම අපි දැන් මේ කතා බඩ ගමු. එතකොට දැන් මේ කියන්නේ මේ දැන් අපි දැන් ජනාධිපතිවරයා කියනවා ශ්‍රී ලංකා දාස් පක්ෂයේ කොටස අයින් වුණාම ජාතික ආණ්ඩුවක් නැහැ.
එතකොට එයා අමාත්‍ය මණ්ඩලය අහෝසි
කියලා. එතකොට එක්සත් ජාතික පක්ෂය කියනවා නෑ ඔබලන් නැති වුණාට එහෙම මේ අහෝසුනේ නෑ. ඔබලන් දැන් ගිවිසුම අපි දැන් මේ මුලින් පටන් ගන්නකොට ගිවිසුමක් තිබුණා ඔබලුන්ත් එක්ක අවුරුදු දෙකකට. ඊට පස්සේ අවුරුදු දෙක ගත වුණාම ඒ ගිවිසුම අහෝසි වුණා. නමුත් අපි ඔක්කොම මේ 30ට අඩු නෑ අමාත්‍ය මණ්ඩලයේ 40 ගානක් අපි දිගටම තව මාස ගානක් හිටියා.
ඔව්.
ඊට පස්සේ ආයගමන අසංකලෙත් නෑ. අපි ඒක අවබෝධතාවයේ අනුව යම් ගියාගෙන යම්. තාමත් යන්නේ එහෙමයි. ඉතින් එතකොට ඒ සත්‍යයක් හිටත දැන් ජාතික ආණ්ඩුවක් නැද්ද තියනවද? අන්න එතන ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ජාතික ආණ්ඩුව කියන්නේ මොකද්ද කියන එකත් මේ ව්‍යවස්ථාවේ සඳහන් වෙලා තියෙනවා.
හරි වැදගත්. බලන්න ව්‍යවස්ථාවේ ජාතික ආණ්ඩුව කියන්නේ මොකද්ද කියලා. ඔව්.
දැන් ගීතයක් අහනවද?
අපි මේකත් ඉවර කළා නම් අහන්නේ. මේ ජාතික ආණ්ඩුව කියලා කියන්නේ හතරවන අණු ව්‍යවස්ථාවේ කාර්ය සඳහා ඒ කියන්නේ මේ අමිති මණ්ඩලයේ වැඩි කිරීම සඳහා ජාතික ආණ්ඩුවක් යනු පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාව ලබාගත් අණු ව්‍යවස්ථාවේ සඳහා ජාතික ආණ්ඩුවක් යනු පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාව ලබා ගන්නා පිළිගත් දේශපාලන පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම සහ පාර්ලිමේන්තුවේ අනෙකුත් පිළිගත් දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් එකතුව පිටුන් ලැබෙන ආණ්ඩුවක් වන්නේය. එතන කියලා තියෙන්නේ එක පක්ෂයක් ගැන විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා. වැඩිම ආසන සංඛ්‍යාවක් ලබාගත් පක්ෂය.
එතකොට ජාතික ආණ්ඩුවක් බිහි වෙන්න නම් වැඩියෙන්ම ඡන්ද ලබාගත් පක්ෂය ඒකට සහභාගී විය යුතුමයි.
යුතුමයි. ඒගොල්ලන් හා එකතු වෙන්න ඕනේ කුඩා පක්ෂ එකක් හෝ දෙකක්. හෝ වැඩි
සංඛ්‍යාව බෞතර ආසන සංඛ්‍යාව හැදෙන විදිහට.
එතකොට මේක තියෙන විදිහට වැඩිම ආසන සංඛ්‍යාවක් තියෙන එකයි තවත් පක්ෂයක් හෝ දෙකක් එකතු වුණාම ඒක ජාතික ආණ්ඩුවක්. නමුත් වැඩිම ආසන සංඛ්‍යාවක් නැත්නම් එහෙම ඒයට ජාතික ආණ්ඩුව පිටවන්නත් බෑ.
එහෙම පිටවන්නත්
බෑ. නමුත් අපිට දැන් ඒක මේ වෙලාව වැදගත් නැහැ.
අදාළ නැහැ.
එතකොට වැඩිම ආසන සංඛ්‍යාවක් තියෙන එකයි ඒගොල්ලන් තර්ක කළොත් මුස්ලිම් කොංග්‍රසය අපි ගාව හිටියා, තව පක්ෂ අපි ගාව හිටියා. එතකොට අපි ජාතික ආණ්ඩුවක් තමයි. එතකොට මාත්‍ය මණ්ඩලයේ මේ 30ට අඩු වේතු නැහැ. එතකොට ජනප්‍රතුමාගේ assumption එක මේ උපකල්පනය වැරදි. ජනපති වලගේ උපකල්පනය වැරදි නිසා අගමැති වහක් කරපු එකත් වැරදි.
දැන් එතෙන්දි දැන් අපි එහෙමනම් මේ ගීතේ
අපි ගීතේ ලහද දැන් ඊට පස්සේ මේ ඉතුරු කොටසට යමු.
උමටද උන් හා සීල සමාදන්
අපි දැන් මහතනේ කතා කරේටි ව්‍යවස්ථා ව්‍යවස්ථා වේ තියෙන ප්‍රතිපාදන මොනවද කියලා මේ මේ පෞසිදා වෙච්ච සිදුවීම් ජාලයට. ඉතින් අපි මහතනේ පැහැදිලි වුණා මේ මේ ව්‍යවස්ථාවේ තියෙන වගන්ති. දැන් ඊළඟට අපි බලන්න ඕනේ දැන් හරි දැන් දැන් මේ මේ වගන්ති එක එක්කෙනා එක එක විදිහට මේ අර්ථ දක්වලා තියෙනවා. මම පත්‍ර බැලුවොත් එහෙම එකම වගන්තිය කීප විදිහට අර්ථ දක්වලා තියෙනවා. විශේෂයෙන්ම මේ නීතිඥවරු නීතිඥවරු ඒක එහෙම ඒ විදිහට මේ අර්ථ දක්වීමේ වරදක් නැහැ. මොකද ඒක තමයි ඒගොල්ලන්ගේ රස්සාව. ඒ කියන්නේ මිනිමරුවෙක් තමුන් ළඟට ආවොත් එහෙම ඔයා මිනි මරලා තියෙනවා ඒකෙන්ද මට කරන්න දෙයක් නැහැ කියලා කියන්නේ නැහැ නේ. එයා කොහොමද යාව පිනිලා මෙයා වැඩි නිවැරදිකාරයා කියලා තමයි තරත් කරන්නේ. ඉතින් ඒක තමයි ඒගොල්ලන්ගේ කියාව. ඒගොල්ලන්ගේ වෘතිය. ඉතින් ඒක නිසා අපි මම ඇත්තටම මේ මේ පසුගිය ඊයේ රෑ 12 වෙනකම් මම මේ රෙකෝඩ් කළා කීපයක් මේ මේ එක එකනාගේ අදහස්. අන්තිමට මම අදුදේ තේරුම් ගත්තේ කිසි තේරුමක් නැහැ මේ මේ එක එකනාගේ අදහස් වලට යන එක. ඊට වඩා හොඳයි අපි කියවල අපිට අපේ මේ රටක රටවැසියෝ හැටියට අපිට හිතෙන්නේ මොනවද කියලා කියන එක. ඉතින් දැන් ඔපල්ප දැන් ඊළඟට මොකද අපි දැන් කරන්නේ?
දැන් අපි ඉස්සරහ තියෙනවා ප්‍රශ්නයක්. මොකද්ද දැන් ව්‍යවස්ථාව දෙආකාරයකට තේරුම් ගන්න පුළුවන්. එතකොට දැන් මෙතනින් හරි එක කෝකද? කවුද හරි? කවුද හරියට මේ ව්‍යවස්ථාව තේරුම් ගත්තේ? ජනාධිපතිතුමා ඒක හරියට තේරුම් අරන් තියනවාද? අන්න ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න පුළුවන් කෙනෙක් ලංකාවේ කෙනෙක් හෝ ආයතනයක් ලංකාවේ තියනවාද?
ඔව් එතෙන්දී දැන් මේ දැන් අපි මෙතෙන් දැන් මෙතෙක් කල ව්‍යවස්ථාවේ තිබිච්ච වගන්ති කතා කරලා දැන් මෙතෙන් දැන් අපිට අපේ අදහස් තමයි කියන්නේ මේවා අදහස් අපේ අදහස් හරිද වැරදිද කියන ගැන අපි
දන්නේ
නැහැ අපි දන්නේ නැහැ. ඉතින් අපේ අදහස් නමුත් ඔබලට අපි කලින් කිව්වා වගේ ව්‍යවස්ථා වගන්ති අපි කිව්වා. ඉතින් ඒක තමයි මේ මේ මායිම මිනුම් දන්න හැටි තියාගන්න ඕනේ. ඉතින් ඔය මේ අසාසිටන ඔබ සියලු දෙනාටම තමුන්ටම තීරණය කරන්න පුළුවන් කොයි පැත්තටද යා යුත්තේ කියන එක. ඉතින් දැන් මෙතන මේ තීරණය ගන්න කවුද කියන එක ගැන තියෙන ආයතන දෙකක්. එකක් තමයි දැන් මේ රජයක් කියලා කියන්නේ ව්‍යවස්ථාව විධායකය සහ අධිකරණය. ව්‍යවස්ථා දායකය කියලා කියන්නේ පාර්ලිමේන්තුව. විධායකය කියලා කියන්නේ ජනාධිපතිතුමා සහ කැබිනට් මණ්ඩලය. අධිකරණය කියලා කියන්නේ නඩුකාරයන්. මේ මේ චීෆ් ජස්ටිස් සහ නඩුකාරයෝ. ඔය තුනෙන් තමයි මේ රජය ගෙනියන්නේ. ඔය තුනම එක හා සමතුලිත මට්ටමකින් තියෙන්න ඕනේ කියලායි
කියන්නේ.
ඉතින් එතකොට දැන් එකකට එකක් අභිභවා අනිකයට මේ නීති පනවන්නත් බෑ. නමුත් මෙතන දැන් මේ නීතිය අර්ථ දැක්වීමක් අවශ්‍යයි. ඒ වගේ පැහැදිලි කිරීමක් අවශ්‍ය නිසා ඉතින් මම හිතන්නේ හොඳම තැන තමයි මේ අධිකරණයට යෑමට. ඒක එක 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 මේ ක්‍රමයක්.
අධිකරණයට සමහර විට අභිභවායාමේ හැකියාවක් නැති වෙන්න පුළුවන්. නමුත් අධිකරණයේ අදහසක් ප්‍රකාශ කරන්න බැරි කමක්
පුළුවන්.
ඔව් අධිකරණයෙන් අදහස් විමසන්න අපිට පුළුවන්
වෙනවා. ඔව් එතකොට දැන් අධිකරණයට ගියත් දැන් ඊළඟට තව එකක් තමයි ව්‍යවස්ථා දායකය. ඒ කියන්නේ කථානායකතුමා ප්‍රධාන මේ පාර්ලිමේන්තුව කථානායකතුමානේ ප්‍රධාන. එතකොට කථානායකතුමාම වෙන්න පක්ෂ නායකයෝ වැඩි සංඛ්‍යාවක් ඇවිල්ලා ඒගොල්ලන් යෝජනා කරලා තිනවා වහාම පාර්ලිමේන්තුව රැස් කරවන්න. ඒ මොකද ඒගොල්ලන් කියන්නේ අපි උසාවියට ගියත් මාසයක් දෙකක් නඩුවහලා ඒගොල්ලන් අහනවා අපෙන් අහනවා දැන් කාටද වැඩි මේ බලයක් තියෙන්නේ අගමැති හැටියට. එතකොට අපිට ආයගමන පාර්ලිමේන්තුවට ඇවිල්ලා අපේම මන්ත්‍රීවරුගෙන් අහන්න ඕනේ කවුද කාටද වැඩි මේ කැමැත්ත කියලා. ඉතින් ඒක නිසා අපි දැන්ම අහමු මේ කාටද වැඩි කැමැත්ත තියෙන්නේ. එතකොට මේ දැන් දෙන්නෙක් නේ ඉදිරියට ඇවිල්ලා තියෙන්නේ. ඒ දෙන්නා වැඩි කැමැත්ත තියෙන කාටද? වැඩි කැමැත්ත තියෙන එක්කෙනා අගමැති අනෙක් එක්කෙනා නැහැ. අන්න එවැනි මේ අදහසක් තමයි කථානායකතුමාගේ තියෙන්නේ. ඒකෙන්ද කථානායකතුමා කෝ මෙතන මේ ව්‍යවස්ථා විරෝධී වැඩ කටයුතු කීපයක් වෙලා තියෙනවා. එකක් තමයි අගමැති වහක් කරලා තියෙනවා, වෙනි කැමිනේට් මේ එකක් දාලා තියෙනවා, අගමැති කෙනෙක් පත් කරලා තියෙනවා, ඒ තව අමාත්‍ය මණ්ඩල දිරුම් දීලා තියෙනවා, ලේකම්ලා දිරුම් දීලා තියෙනවා. මම ගොඩක් දැන් වේගන යනවා.
ඒක කථානායකතුමාට තේවිච්ච විදිහ.
ඒ ඇරදිරු විදිහ. ඒ නිසා මෙතන මම මේ 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 නූල් බූලට රිංගල් නැහැ. මම කියන්නේ මෙතන ගොඩක් වැරදි වෙලා තියෙනද, අපි මම පිළිගන්නවා මුලම තිබිච්ච තැන. මේ පත් කිරීමට ඔක්තෝබර් 26ට කලින් තිබිච්ච තැන ස්ටේටස් කෝ එකට අපු යන්න ඕනේ කියන්නේ.
ඒ කියන්නේ අන්තිම නිවැරදි තැනින් නැවත පටන්
ගන්න. එතනකම් මේ තිබුණ නැහැනේ, මේ 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 විරෝධතා මොනවක් තිබුණ නැහැනේ. එතන ඉඳලා අපි දැන් බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් ඒක තමයි එක ක්‍රමයක් එයා කියන්නේ. එතකොට ඒ යන්න නම් එයා කියන්නේ අපි ඒ තැනට ඉමු, ඒ තැනට ඉඳගෙන අපි හිටිය තැන ඉඳගෙන අපි බලමු දැන් හිටිය අගමැතිටද අලුත් අගමැතිටද වැඩි බලයක් තියෙනවා
කියලා.
කාට හරි බලයක් තියෙනවා නම් අලුත් අගමැති හැටියට මහින්ද සමර මහින්ද රාජපක්ෂ මහතාට මේ මේ වැඩි බලයක් තියෙනවා නම් එහම එයා අගමැති. එතකොට රනිල් වික්‍රමසිංහ මහත්තයා පෙන්නුවොත් එහම එයාට වැඩි බලයක් තියෙනවා කියලා එයා අගමැති. එතකොට ප්‍රශ්න මෙතනින් ඉවරයි. ආයි උසාවිය යන්න ඕනෙත් නැහැ.
ඔව්.
එතකොට ඒ බැරි වෙලාවක තේම රනිල් වික්‍රමසිංහ මහත්තයා පෙන්වුවොත් එහෙම එයාටයි වැඩි බලයක් තියෙන කියලා. එතකොට මෙතෙක් කල් දිවුරුන් දීව මාත්‍ය මණ්ඩලද අරවාද මේවද ඔක්කොම එතනින්
අහෝසි
වෙනවා. අහෝසි වෙනවා.
අහෝසි වෙනවා.
ඒකයි එතන තියෙන්නේ. හැබැයි මහින්ද රාජපක්ෂ මහත්තයාට පුළුවන්කමක් තියෙනවා නම් එයාට වැඩි බලයක් තියෙනවා කියලා කියන්න. කලින් තිබිච්ච අමාත්‍ය මණ්ඩලය අහෝසි අලුතෙන් මේ මේ පත් කරන ලද අමාත්‍ය මණ්ඩලය දිකට කටයුතු කරන්න පුළුවන්. බොහොම පැහැදිලි. ඉතින් ඒක කරන්න නැතුව අපි උසාවියට ගියොත් එහෙම උසාවියගේ තර්ක විර තර්ක අර ඔක්කොම කරලා විලා අන්තිමට අහනවා දැන් කාටද වැඩි බලයක් තියෙන්නේ? එයාට තමයි තියෙන්නේ. ඒක අවදාහරි අහන්න වෙනවා ඒක. ඉතින් ඒකයි දැන් තියෙන තත්වය එතන තියෙන්නේ.
අනිත් එක තව දෙයක් තියෙනවා.
මම මට හිතෙන හැටි.
ඒක තමයි දැන් මේ ව්‍යවස්ථාව කියන එක තියෙනවනේ. ව්‍යවස්ථාව එක එක මිනිස්සු එක එක විදිහට දැන් අපිට පේනවනේ දැන් එක එක කෙනා එක එක මත ප්‍රකාශ කරනවා මේක මෙහෙමයි කෙරෙන්න ඕන මේක මෙහෙමයි කෙරෙන්න ඕන කියලා. නමුත් දැන් මේ ව්‍යවස්ථාව හරියට තේරුම් ගැනීම කියන එක කීවොල තේරුම් ගැනීම කියන එක මම හිතනවා ඒක වෙනම විෂයක්. ඉතින් ඒ වගේ ඉන්න අය නැද්ද?
ඉන්නවා. දැන් සාමාන්‍යයෙන් අපිතුමෝ මේ මේ 50ක් සමත කරගන්න දීපවා පාර්ලිමේන්තුව කරනදී කතානායක විශේෂයෙන්ම කතානායක කරනදී ඒ වෙනි 50ක් අරිනවා උසාවියට. අධිකරණයට අරිනවා මේක ව්‍යවස්ථානුකූලද නැද්ද කියලා අපිට කියලා දෙන්නේ කියලා. එතකොට ඒගොල්ලන් බලලා කියනවා මෙන්න මේ 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 වගන්ති ව්‍යවස්ථා විරුද්ධයි. ඒක නිසා කොතුනේ දෙක බලයක් ඕනේ නැත්නම් ජනමත විචාරණයක් ඕනේ නැත්නම් කරන්න බෑ. ඒ වගේ මේ මේ නිර්දේශයක් ඒගොල්ලන් කියලා වෙනවා.
ඒ කියන්නේ ව්‍යවස්ථාව පැහැදිලි කරගන්න අවශ්‍ය නම් අපි යන ආයතනය
අධිකරණය පැහැදිලි බොහොම පැහැදිලි.
ඔව් එහෙමනම් මෙතෙන්දී මං හිතනවා මගේ පෞද්ගලික මතය මේ අධිකරණයට යා යුතුයි. අධිකරණය අර ප්‍රතික්ෂේප නොකර අධිකරණයනොත් එයාගේ අදහසත් අපිට අහලා බලනවා නම් මේ මේ තත්වයෙන් ගොඩ එන්න මං හිතනවා ඒක ලොකු
රූපයක්. ඒකේ කිසිම ප්‍රශ්නයක් නැහැ.
නමුත් මං හිතනවා අධිකරණයට යාම කියන එක මෙතන කවුරුත් ඔප්ෂන් එකක් විදිහට කියන්නේ මේ මේ ඒක තියෙන තවත් අවස්ථාවක් කියලා හිතාගෙන කටයුතු කරපු පාවක්
පේන්නේ නැති මේ මේ මෙතන මේ මේක මේ ලංකාවට සුවිශේෂී මේ වාතාවරණයක් තියෙනවානේ. ඒ මොකද කල් පහුවෙන්න බෑම වැඩි. බාග එවැනි ප්‍රශ්න තියෙනවානේ. ඉතින් ඒකයි සමහර මේ කියන්නේ මන්ත්‍රීවරු තමුන්ගේ පැත්තට බාගන්න තියෙන මේ අවස්ථාව වැඩි වෙනවා. ඉතින් ඒක මේ අපි දැන් මෙච්චර කල් කතා කළේ නීත්‍යානුකූල වෙන ඒව ඇත්තටම මේ නීතියට යටින් වෙන දේවල්. ඉතින් ඒ වගේ දේවල් වෙනවා. ඒක තමයි යථාර්ථය.
ඉතින් ඒක තමයි මේ යථාර්ථය කෙසේ වෙතත් ඇත්තටම දැන් අපි මේ වෙනකොටමත් අපි ලංකාව ඇත්තටම අත්දකිනවා යථාර්ථවාදී නොවීම. ඒ වගේ යථාර්ථවාදී නෙමෙයි මේ කියන්නේ ව්‍යවස්ථානුකූල නොවි තමන් හිතන විදිහට සමාජලාට කටයුතු කිරීම තුළින් මොනතරම් විනාශයක් වෙන්න පුළුවන්ද
කියන්නේ. පැහැදිලිවම. එතන තමත් නීති පැතකුත් තියෙනවා. දැන් අපි දැන් හේතුවත් එහෙම අපේ නම් වශයෙන් ගත්තොත් එහෙම රැලින් කොමසංග මාතේයි මහින්ද රාජපක්ෂ. එතකොට දැන් මහින්ද රාජපක්ෂ මේ පාර්ශවයේ දැන් දිරුන් දීගෙන කොම කරගෙන යනවා. ඒක නීති විරෝධී වුණත් ඒගොල්ලන්ට බලය තියෙනවා. මොකද ජනාධිපති
පිටිපස්සේ ඉන්න නිසා.
එතකොට කරගෙන යනවා. එතකොට අනිත් පැත්තට බලයක් නැහැ. එතකොට දැන් මේ මේ වෙලාවේ නඩුවක් උසාවියට යනවා නම් එහෙම රනිල් කුමසිංහ යනවා උසාවියට අරයා මේ අගමැතිකම දීලා තියෙනක වැරදි කියලා කියන. එතකොට පිළිගන්නවා මේ අනිවා මේ කියන්නේ මේ මේ පිළිගැනීමක් සිදු වෙනවා මේ මේ අනියත වශයෙන් එයා තමයි දැන් අගමැති. ඒක වැරදි කියලා කියන කෙනා කියන්නේ. මේගොල්ලන්ගේ තර්කය එක නෙමෙයි එයා අගමැති නෙමෙයි මමයි අගමැති කියන එක. එතකොට එයාට අනික එක්ක නවුන යන්නේ එයා නෙමෙයි මමයි අගමැති එන යාහක් කරන්න කියලා.
කියන්නේ නඩු කියන්න අවශ්‍ය නැහැ.
නඩු කියන්න අවශ්‍යයි. නමුත් කවුද නඩු කියන්නේ කියන එකයි ප්‍රශ්නේ. කවුද නඩු කියන්නේ කියන එකයි ප්‍රශ්නේ. ඉතින් ඒ වගේ තත්ත්වෙ තියෙන කොහොම වුණා වුණත් නඩු මාර්ගයට යන්න වෙනවා මේක නවත්තන්න බෑ. හැබැයි මොකද්ද වෙන්නේ අපි දැන් අපි ඡන්දයක් තියෙනවනේ දැන් 14 වෙනි ඡන්දය තියෙනවා කියලා කියනවනේ. ඒ ඡන්දයේදී අපි හිතමු දැන් මේක මේ මේ මහින්ද රාජපක්ෂ මහත්තයා දිනුවොත් එහෙම එක වෙනසක් වෙන්නේ නැහැ නේද දැන් අපි එතකොට ඒක සාමාන්‍ය දැන් කරගෙන කරගෙන ගියා දැන් වැඩි කරගෙන
යන්න ඇමතිලා
දිවුරු දීලා ඔක්කොම වැඩි කරගෙන ප්‍රශ්නයක් නැහැ බැරි වෙලාවකත් එම් රනිල් කුස මහත්තයා දිනුවොත් එහෙම ඒ තියෙන මම හිතන්නේ chances බොහොම අඩුයි නමුත් බැරි වෙලාවකත් රනිල් කුස මහත්තයා දිනුවොත් එහෙම දැන් ඒතර මොකද වෙන්නේ අනේ එතකොට වැරද්දක් අර වැරදි මේ වැරදියට පත් කරපු ඇමතිලා අයින් වෙනවා ඒක ඒක නිසා ඒක විතරක්මද වෙන්නේ එතකොට ජනාධිපතිවරයා ව්‍යවස්ථා විරෝධී ලෙස වැඩකටයුත්ත කළයි කියලා ඔප්පු වෙන්නේ නැද්ද
දැන් ඒක තමයි දැන් එහෙම වුණොත් ඇත්තටම දැන් ජනාධිපතිවරයා වැරද්දක් කරාද නොකරාද කියන එක තීරණය කරගන්න ක්‍රමයක් නැතිකමකුත් තියෙනවනේ මෙතන දැන් අපි දැන් ජනාධිපති කරේ වැරද්දක්ද කියලා කෙනෙක් පෞද්ගලිකව කියන්න පුළුවන් ආ යා වැරද්දක් කරා. තව කෙනෙක් හිතන්න පුළුවන් නෑ යා වැරද්දක් කරේ නෑ. එයා කලේ හරි කියලා. දැන් මේ මේ දෙකොට්ටාසේට මැද්දෙන් කවුරු හරි තියෙන්න ඕන ඉන්න ඕන මේ දෙකොල්ලම ගරු කරන්න කැමති කෙනෙක්. ඔතන උනේ මේකයි මෙන්න මෙහෙමයි මේක වෙන්න ඕන කියලා දෙන්න. අන්න එතන තමයි අර අධිකරණේ
එතෙන්දී තව ප්‍රශ්න තියෙනවා දැන් දැන් අධික දැන් අධිකරණයට වඩා ඉහළින් සිටින සමාන අවස්ථාවලදී මේ කතානායක දැන් ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ දෝෂ අභියෝගය ඒක ඇහුවේ පාර්ලිමේන්තුවේ
ඔව් එතෙන්දී කියවුණා ඇත්තටම අදි පාර්ලිමේන්තුව තමයි
උත්තරීතර මේ ව්‍යවස්ථාවේ දිනවා
හැබැයි මම දැන් එක සැරයක් අර මම මේ සවන් දුන්න මේ ළඟදී මේ අන්තර්ජාලය හරහා අර නාගානන්ද කොටිතුවක්කු කියලා නීතිඥ මහත්තෙක් මේක ගැන කිව්වා එතෙන්දි කිව්වා එතන තියෙන උත්තරීතර ආයතනයේ අධිකරණයේ මම දන්නේ ඒක හරිද වැරදිද කියලා. එහෙම මතයක් දරන
සමහර මෙහෙම ඒකත් මම හිතනවා මේ 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 එක එකනාගේ අර්ථ දැකීම මේ අධිකරණයද දැන් මේ ව්‍යවස්ථා දායකය කියලා කියන්නේ ඒක මේ මේ රෙප්‍රසන්ට් කරන්නේ පුරවැසියාව. රටේ පුරවැසියා. ඒගොල්ලන්ගේ නියෝජිතව නෙමෙයි. දේශ 25ක් ලංකාවේ මුළු ලංකාවේම ඉන්නේගේ නියෝජිතව. ඒක තමයි සුප්‍රීම් උත්තරීතර එතනයි. ආයතන එතනයි. අනික ආයතන ඒකට සහයෝගය දෙනවා. නමුත් ඒගොල්ලන්ගේ බලතල මේගොල්ලන්ට අභිවායන්න බෑ. ඒගොල්ලන්ටත් තියෙන සෑහෙන බලතල. ඔව්. විධායකරත් තියෙන සෑහෙන බලතල.
දැන් මෙතන ඇත්තටම දැන් මේ අධිකරණයේ වගේ දෙයකට අවනත වීම කියන එක මේ ඒක ශිෂ්ට සම්පන්න සමාජ
ඉපිරිතු
ලක්ෂණයක්
ඒකේ දෙකක් නැහැ. එහෙම කරන්න ගියේ නැත්තම් එහෙම වෙන්නේ නීතියක් නැහැ කියන එකනේ. අර කැලෑණිය නීතරනවා කියන එකනේ දෙන්නේ.
අන්න එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි එතෙන් දැන් මේ හුඟක් දිනු වෙච්ච රටවල් දැන් මේ රටවල් වල ඉන්න අපිට පේන්න තියෙන දෙයක් නේ. රටේ නීතියක් තියෙනවා. ඒතකොට මේ නීතියට මේ මේ අභියෝග කරන කිසි කෙනෙක්
නැහැ.
දැන් කවදාකවත් මම අහලා නැ මන් දන්නේ මං අහලා නැති නිසාද කියලා කොහොම හරි කවදාකවත් මං අහලා නැ මේ කවුරුත් මෙයා පාර්ලිමේන්තුවද අධිකරණයද කියලා උරගානවා.
ඔව්.
වැඩියෙන් බල තියන්නේ පාර්ලිමේන්තුවද වැඩියෙන් බල තියන්නේ
අධිකරණය. එහෙම අවස්ථාවක් ඇවිල්ලා නැහැ.
එහෙම අවස්ථාවක් මෙතන ඇවිල්ලා නැහැ. දැන් අපේ රටේ දැන් මේක ඇවිල්ලානේ.
ඔව්.
ඉතින් ඒක නිසා මං හිතන්නේ දැන් මේ කට්ටියම හිතනවා නම් හොඳයි.
ඔව්.
අපි මේ සම්බන්ධයෙන් අධිකරණයේ අපි හිතමු විනිසුරු මඩුල්ලක් බොහොම එතන ඉන්නවානේ පිළිගත්ත විනිසුරවරු.
ඔව්.
හැම පැත්තෙම මේ මේ දැන් උතන විනිසුරවරුන් අතරෙත් ඉන්නවානේ එක එක පාර්ශවයන්.
ඔව්.
ඒ හැම පාර්ශවයෙම නියෝජනය වෙන විදිහට විනිසුරු මඩුල්ලක් පත් කරලා.
ඔව්.
ඒ අයගෙන් මං හිතනවා අහනවා නම් හොඳයි කියලා. මේ මෙතෙන්දි මේ නීතිය අපි කොහොමද?
ඔව් ඒක 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 ඇත්ත. මම තන ඒක ඇත්ත. හැබැයි ඒකට කලින් යන දේවල් තියෙනවා. දැන් මේ 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 පාර්ලිමේන්තුවේ ආහන එක කවකටද වැඩි බලදලා තියෙන කියන ආහන එකේ ඒකේ වැදගත්කමක් තියෙනවා. මොකද දැන් මේ විදිහට නඩුවකට ගියොත් එහෙම සමහරට නඩුව අවුරුද්දක් යනත් පුළුවන්. අපි දන්නේ කොච්චර කල් යනවද කියලා අපි දන්නේ. එතෙක් කල් නීති විරෝධී දේවල් වැඩි වෙනවා. ඉතින් ඒ කියන්නේ පුළුවන් තරම් ඉක්මනට එතන හරි ගස ගන්න ඕනේ. මොකද නීති මාර්ගයට ගියයි කියලා කියන්නේ කොහේ යනවා කියලා දන්නේ අපි. කොතරම් කල් යනවා කියලා අපි දන්නේ. ඉතින් ඒක නිසා ඒක 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 යන්න ඕනේ නැහැ කියලා නෙමෙයි මම කියන්නේ. ඒක අවශ්‍යයි.
නමුත් මේ ප්‍රායෝගික නැහැ
කියන්නේ. ප්‍රායෝගිකත් වුණාට මෙතන මේ ක්‍රමයේ වරදකුත් නැහැ. කතා නැයක ගියොත් එම් කවුද කාටද වැඩි බලතල තියෙන කියන අහන එකේ කිසි වරදක් නැහැ. ඒ නමුත් ඒ ප්‍රශ්නෙන් ගොඩාක් මේ ප්‍රශ්න විසඳ ගන්නත් පුළුවන්. ඉතින් එතන
මම හිතන්නේ දැන් එහෙම තැනකට තමයි මේ තල්ලු වෙන්නේ
නේ. වෙන්නේ. ඔව්.
හැබැයි මයි ජනාධිපතිතුමා කියලා තියෙනවානේ මේ එදාට කරන්නේ රාජාසන කතාව විතරයි කියලා.
ඔව් එතන තවත් ප්‍රශ්න තියෙනවා. නමුත් ඒක එතෙන්දි ඒ තීරණය ගන්න ජනාධිපතිතුමා නෙමෙයි. පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු මම එතන ඒක මම හිතනවා මම ආරිට කියලා මම කියන්නේ. නමුත් පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු වලට සම්බන්ධ වෙන්නට ජනාධිපතිවරයාට අයිතියක් නැහැ. පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු කොහොමද කරන්නේ කියලා මේ කතානායකවරයා පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් සමග තමයි කතා කරන්නේ. එතකොට පක්ෂ නායකයන් හැම ඔය දකින්නේ පත්‍රවල තියෙනවා මේ පක්ෂ නායක රැස්වීම හැම අවස්ථාවකදීම පක්ෂ නායක රැස් වෙලා ඒගොල්ලන් තීරණය කරනවා මොකද කරන්න කියලා. අන්න එවැනි පක්ෂ නායක රැස්වීමක් තිබුණා.
මේ
පෙරත් තිබුණා. ඒකෙදී මේ පක්ෂ නායකයෝ එක පක්ෂයක් ඇරෙන්න අනේ පක්ෂය ඔක්කොම කියලා දෙනවා අපි ඡන්දයකට යන් කියලා.
ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ.
ඔව්.
පාර්ලිමේන්තුවේ
ඡන්දයකට යන් කවුද දිනන්නේ කියන එක අපි දන්නේ. අපිට වැදගත් නැහැ. අපිට ඕනේ ස්ථාවර රජයක් තියෙනවනේ කියන එක රටේ. ඉතින් ඒකින්ද ඒක යන්නේ වරදක්
නැහැ.
ආ. ඉතින් අපි දැන්
අපි කතාව ඉවර කරන්න ඉස්සෙල්ලා පොඩි දැන්වීමක් තියෙනවා. ඒක කතා කරලා ඊට පස්සේ ඔගොල්ලන්ගේ පාර්ලිමේන්තු කතාව ඉවර කරන්න දැන් කාලේ. මේ දැන් ළඟදී එනවනේ චිත්‍රපටිය ගර සර්ප. නම හරි වෙනස්. ඒ වුණාට ඒකේ කතාව මම හිමින් කියන්න. මේ කුඩාගම කියන දේවස්ථාන ඒ කුඩාගම කියන ගමේ දේවස්ථානයක පූජාවකට සහභාගි වෙන මිනිස්සු ගැන කතාවකින් තමයි මේක ආරම්භ වෙන්නේ. මේ පූජාවට සහභාගි වෙන්න මිනිස්සු වන්දනාව යනවා වගේ යනවා. ඒ කියන්නේ ලංකාවේ එහෙම නේ ඉතින්.
කුඩාගම ප්‍රදේශයේ රවුකන ප්‍රදේශයේ තියෙන ගමක්.
ඇත්තටම
එහෙම මේ පල්ලියක් තියෙනවා.
ආ ඒ වන්දනාව යනකොට මේ එතෙන්දි ගෑනු ළමයෙකුයි පිරිමි ළමයෙකුයි මුණ ගැහෙනවා. ගෑනු ළමයා ද්‍රවිඩ නම විද්‍යා. පිරිමි ළමයා සිංහල නම සඳරස්. සඳරස් මුණගැහෙන්න කලින් මේ විද්‍යට කළු කුමාර දෝෂය නිසා පීඩා විඳින්න සිද්ධ වෙලා තියෙනවා. නමුත් සඳරස් සමග ආදරෙන් බැඳුනට පස්සේ කළු කුමාර දෝෂය නැති වෙලා යනවා. ඉතින් විද්‍යාගේ ඒ කියන්නේ කළු කුමාරයා විද්‍යාගේ ඇඟෙන් ඉවත් වෙලා යනවා මේ ආදරවන්තයෙක් හම්බුණාට පස්සේ. හැමෝම හිතුවා මේ කළු කුමාරයා අයින් උනේ කළු කුමාර දිෂ්ටි අයින් උනේ මේ දේවස්ථානයේ තියෙන විශේෂ බලය නිසා කියලා. ඔහොම ඉන්නකොට 1980 කළු ජූලිය එනවා. ඇවිල්ලා සිංහල ද්‍රවිඩ විශාර කලබලකාරී තත්ත්වයක් ඇති වෙලා ඒ මත මේ විද්‍යා කියන ගෑනු ළමයාට පිටරටකට යන්න සිද්ධ වෙනවා. එතකොට ගිහිල්ලා තින් දැන් මේ ළමයා ආපහු ආවේ නැහැ. සඳරැස්ට වෙන කෙනෙක් හා විවාහ වෙන්න සිද්ධ වෙනවා. ප්‍රශ්නේ කියන්නේ මේ බිරිඳටත් පස්සේ කාලෙක කළු කුමාර දිෂ්ටිය වැහෙන්න පටන් ගන්නවා. ඉතින් කතාව ওই විදිහට ගලා යනවා. කතාව සම්පූර්ණයෙන් කිව්වොත් ඕගලන්ට බලන්න හිතෙන්නේ නැහනේ.
බලන්න
ඔව් ඒක
නැති වෙනවනේ
ඒකින්ද. ඔහොම ওই විදිහට ගලාගෙන යනකොට වසර 30කට විතර පස්සේ අර ලංකාවෙන් ගිය විද්‍යා මනෝවෛද්‍යවරියක් වෙලා ලංකාවට නැවත එනවා. මේ වෙනකොට සඳරස් ලෙක්චරර් කෙනෙක් යුනිවර්සිටි එකේ. ඒ දෙන්න හම්බ වෙනවා. හැබැයි කතාවේ මොකද්ද වෙන්නේ කියලා මම කියන්න යන්නේ.
ඔව්.
මොකද කොයි විදිහට මොනව වෙනවද කියලා මන් දන්නේ. ඉතින් ඒකෙන්ද අපි ඔක්කොමලා ගිහිල්ලා
මේක බලමු. ඒකට ආරාධනා කරනවා හැමෝටම ඇවිල්ලා
එන්න කියලා. එතකොට මේක කොහෙද දැන් තියෙන්නේ? ඇවන්ඩේල් හොලිවුඩ් සිනමා ශාලාවේ. වරද්දන්න එපා. ඔන්න දවස මතක තියාගන්න. දෙසැම්බර් 9 වෙනි ඉරිදා වෙලාව හවස 2ට ස්ථානය ඇවන්ඩේල් හොලිවුඩ් සිනමා ශාලාව. ප්‍රවේශ පත්‍ර සඳහා මතන්න ස්පර් සංවිධානයේ ඕනෑම කමිටු සමාජිකේ පල්පාගම මහින්ද නිලක්ෂ ඒ ඕන කෙනෙකුට කතා කරන්න.
සුනිල්
සුනිල් සුනිල් සුනෙත් යෝෂානි
අදම දැම්මම දිනේ වෙන් කරලා
තියාගන්න. හරි එහෙනම් දැන්
ඔව් දැන් තව ලංකා දේශපාලන ඉනිසල මම හිතන්නේ මේ චිත්‍රපටය සම්බන්ධ තවත් තොරතුරක් ඔබ වෙත අපිට දැනුම් දෙන්න අවශ්‍යයි. ඔබ දන්නවා අපේ ස්ත්‍ර සංවිධානයේ කෙරෙන හැම චිත්‍රපටයක්ම හැම කටයුත්තක්ම අවසානයේදී ලංකාවේ යම්කිසි අවශ්‍ය අයගේ ප්‍රයෝජන සඳහා අපි මේ පාවිච්චි කරන්නේ. ඉතින් මේ චිත්‍රපටයෙන් ලැබෙන ආදායමත් ඒ වගේම ඇත්තටම අපිට මීට කලින් චිත්‍රපටයකින් ලැබෙන ආදායම ඒකේ ආදායම ඉතරම් තුඩු නැහැ පොඩ්ඩයි. නමුත් ඒ පොඩ්ඩ හරි තියෙනවා අපි ගාව. මේ ආදායමත් අපි බලාපොරොත්තු වෙනවා මේ රණවිරු මෑණියෙකුට කෙනෙකුට ප්‍රදානය
කරන්න.
අසරණ වී සිටින ඒක මේ කාගේවත් වරදක් නැහැ. මේ ඇත්තටම මේ මෑණිය විශේෂයි. මේ මෑණියන්ට පුතු තුන්දෙනයි. පුතු තුන්දෙනෙන් දෙදෙනෙක්ම හමුදාවට බැරිලා දෙදෙනාම මිය ගිහිල්ලා හමුදාවේ ක්‍රියාම වික්‍රියන්විත වලදී දෙදෙනාම මිය ගිහිල්ලා ඒක පුතෙක් සමග තමයි දැන් ඉන්නේ. ඉතින් අපිට හමුදාවේ ආරංචි වලින් දැනුම් දුන්නා තාමත් මේ අසරණ ජීවිතයක් ගත කරන්න කියලා. අපි මේ පෞගිය සත්‍ය ඇත්තටම පෞගිය සත්‍ය දෙකේම එයාව මේ දුරකථන මාර්ගයෙන් සම්බන්ධ කරන්න උත්සාහ කළා නෑ. මට සෑහෙන මේ දුර ගමක ඉන්නේ. නමුත් අපිට හමුදාවෙන් මේ පොරොන්දුලා තියෙනවා අදටම අපිට සම්බන්ධ කරලා දෙන්න කියලා. ඉතින් කෙසේ වුණත් අපිට සම්බන්ධ කරගන්න පුළුවන් වුණත් නැති වුණත් අපි ඒ විස්තර අරගෙන අපි ඒ මෑණියන්ට උදව්වක් කරන්න අපි තාම දන්නේ නැහැ. යකින් අහන්නත් අපිට කියන්න බැ මොකද කරන්න අවශ්‍ය කියලා. එයාට උදව්වක් කරන්න තමයි මේ ලැබෙන මේ අතිරික්තය යොදන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකෙන්ද හොඳ අරමුණක්.
ඒකට මේ චිත්‍රපටයේ නැරඹීමෙන් විනෝදයට අමතරව තවත් වටිනා දෙයක් වෙනවා. ලොකු පින්කමකට දායකත්වයේ සැපයනවා.
මට කියන්න අමතකුණා. මොකද නම් කියාගෙන යනකොට සමහරවිට අමතක වෙනවා. මේ නිලක්ෂ හෝ චාමික සමග සම්බන්ධ වීමෙනුත් ප්‍රවේශ පත්‍ර ලබා ගන්න පුළුවන්.
අපි මේ හෙට දිනේදී අපේ සුපුරුදු විද්‍යුත් කැලෙන් ඔබ වෙත විස්තර ගෙනෙන්න බලාපොරොත්තු
වෙනවා. දැන් සාකච්ඡාව අවසන් කරන්න මිනිත්තු 5ක පමණ කාලයක් තියෙනවා.
ඔව්. දැන් ඉතින් මම හිතන්නේ මේ පල්ප මේ අපි අවසාන ඇවිල්ලා තියෙනවා. දැන් ඉතින් මොකක්ද අපි දැන් වෙන්නේ? මොකද ලංකාවට වෙන්නේ? දැන් මේකෙන් අපිට හොදක් වෙනවද නරකක් වෙනවද මොකක්ද වෙන්නේ මේ?
ඇත්ත වශයෙන්ම මගේ පෞද්ගලික අදහස මේකයි. මගේ පෞද්ගලික අදහස නම් දැන් මෙච්චර කාලයක් තිස්සේ අපි මේ පවතින ක්‍රමය දිගටම පවත්වගෙන ආවා. ඒ කියන්නේ අපි හැම වෙලාවකම එක පක්ෂයක් පරද්දලා කට්ටියක් සන්තෝෂ වෙනවා. ඊට පස්සේ අනිත් ඒ කට්ටිය පරද්දලා අනිත් කට්ටිය සන්තෝෂ වෙනවා. හැබැයි මම හිතනවා ඒක එහෙම කරා මිසක් අපි කවුරුවත් බැලුවේ නැහැ මේ යන ගමනෙන් අපි කොහෙද යවෙන්නේ කියලා. ඉතින් මම හිතනවා ලංකාවේ මිනිස්සුන්ට මේක හොඳ අවස්ථාවක් මේ වෙන දේවල් දිහා බලලා අපි යන්න ඕන ගමන් මාර්ගය මේකමද නැත්නම් පොඩි වෙනසක් මේකේ කරන්න අවශ්‍යද කියන එක.
ඔව් මම හිතන්නේ ඒක ඇත්තටම අපි හැමෝම වගේ පිළිගන්න කාරණයක්. අපි හිතනවා අපි මම හිතනවා මේ මෙතෙන්දී මේ අපේ ජනතාව ඉදිරියට ආයුතු කාලය දැන් ඇවිල්ලා කියලා. අපි හැම විටම මේ වැඩ කටයුතු ඒ කළ යුතු දේවල් අපි දේශපාලනඥයන්ට හරි තවත් කාට හරි පවරලා අපි නිකන් ඉන්නවා.
දීර්ඝ ගමනක ආරම්භය කියන්නේ
පළවෙනි පියවර. අපි මම පල්ප මතන අපි එන ගමන් කතා කරගත්තේ අපි අවුරුදු 50කට ඉස්සෙල්ලා ගම්ස 71 අපි මේ වගේ අවස්ථාවක් ඇවිල්ලා අපි දුක් විඳින කාලේ අපි හිතුවා නෑ අපේ අනාගත પરම්පරාව අපිට නම් කරන්න බැරි වෙරි වේවි. අපේ අනාගත પરම්පරාව අපේ දූ දරුවන් කරලා අවුරුදු අපි ඒ අවස්ථාවල නිකන් දල වශයෙන් හිතුවා අවුරුදු 50කට යන ගුණ ලංකාව හොඳ තත්ත්වයකට ඇවිල්ලා කියලා. දැන් අවුරුදු 50ක් ඇවිල්ලා තාම අපි ඉතනමයි. එහෙම නැත්නම් තවත් පල්ලෙහාට ගිහිල්ලා ඒක නිසා මම හිතන්නේ මේ කතා කරලා මේ මේ වටපිට බලලා මේ එක එකනාගෙන් අදහස් අරගෙන මේ මේ YouTube එකේ තියෙන ඒවා මේ මේ ෂෙයා කරලා මේ
ඔය එක එක හරි හොඳ අන්තර්ජාලය කියන්නේ බොහොම හොඳ මෙවලමක් ඒක හරියට
පාවිච්චි කරන්න අන්තර්ජාලය මේ 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 නිකන් මේ මේ අර මේ ක්ලික් කරලා බෑ මේ අරිනවට වඩා පාවිච්චි කරන්න
තමුන්ගේ
අදහස් තමුන්ගේ විශේෂයෙන්ම තමුන්ගේ අදහස් බය නැතුව ප්‍රකාශ කරන්නට මම හිතන්නේ ඉදිරියට ආයුතු කාලය කියලා. මොකද හුඟ දෙනෙක් මට මේ මේ ඊයේ පෙරදත් මම අපේ මගේ මිතුරන් කණ්ඩායමක් සමග කතා කරන ගමන් මම කිව්වේ මට මගෙන් අහන්න එපා, පත්‍ර වලින් අහන්න එපා, ලෝඩ් නේස්බිගෙන් අහන්න එපා. එයා දන්නේ නැහැ අපි උගත් හැටියට ලංකාවේ අවුරුදු 70ක් නිදහස් අධ්‍යාපනය ලබාපු අපි දූපුතුන් හැටියට අපි දැනගන්නට ඕන මොකද වෙන්නේ කියලා. අපි කල්ගෙන තහන්නේ ඇයි? ඒ අපිට බැරි නම් අපේ උගත්තුන්ට බැරි නම් අපේ උගත් පරපුරට බැරි නම් මේ ලංකාවට මේ අවශ්‍ය පණිවිඩය දෙන්න අවශ්‍ය මඟ හරිගසන්න මම හිතන්නේ අපි යන්නේ බොහොම ප්‍රපාතයට කියන එකයි.
ඔව් රටක් විදිහට අපි 200ක් නැත්නම් 400ක් නැත්නම් 500ක් මිනිස්සුඩ මේ 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 රැඳිලා තීරණය ගන්න හොඳ නැහැ. අපි බලන්න ඕන අපේ රටේ හොඳම මිනිස්සු කවුද මේ මේවට දාන්න පුළුවන් කියලා බලලා විකල්ප මේ මිනිස්සු මේ තැන් වලට එන්න ඕන.
ඔව්. ඉතින් ඇත්තටම ඒකට මම අඩු ගැසෙන් මේ පෙරලිය හෝ මොකද්ද මම දන්නේ නැහැ ඒකට කියන වශයෙන් මේ මේ ක්‍රියාදාමයේ හරහා අපේ මේ ඒ කියන්නේ කතා නොකර ඉන්න ජනතාව කතා කරන්න පටන් ගත්තොත් අර මේ මේ කලික වගේ මේ අපිට වෙලා තියෙන අස්පැත්තිය මේ නරක මිනිස්සු නිසා නෙමෙයි
නරක මිනිස්සු කරන දේවල් දිහා බලාගෙන නිකන් ඉන්න මිනිස්සු නිසා
හොඳ මිනිස්සු නිසා 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 අන්න ඒක තමයි ප්‍රශ්නේ. ඒක නිසා තමුන්ගේ අදහස මේක මෙන්න මේක වැරදි නම් මේක වැරදි කියලා කියන්න අපි පුරුදු වෙන්න ඕනේ.
ඒක ඇත්තටම කියලා දෙන්නේ සර් අයිසක් නිව්ටන් මට මතක විදිහට.
ඔව් මේ I think අන්න ඒක හොඳ උදාහරණයක්. අපි කතා කරන්න ඕනේ මෙන්න මේ විදිහට වෙන්න ඕනේ. අනික එක තමයි අපි තේරුම් ගන්න ඕනේ බෙදාගෙන මේ ජීවත් වෙන්න අවුරුදු 5කට අපි 62 ලක්ෂයක් ජනතාවක් කරජයක් පත් කළාම 58 ලක්ෂයක් අනිත් පැත්තට ඡන්දෙ දුන්නා. ඉතින් ඒගොල්ලන් අවුරුදු 5ක් මේ ඉඳලා ඒ අවුරුදු 5ට පස්සේ නැවතත් බලය අරගෙන ඒගොල්ලන්ට අවුරුදු 5ක් යන්න පුළුවන්. එතකොට බෙදාගෙන යනවා. නමුත් දැන් මේක මෙහෙම නැතුව කකුලෙන් අදෙල්ල ගියම වෙන්නේ ඇත්තටම කකුලෙන් ඇදෙන්නේ මේ දේශපාලන පක්ෂයකවත් දේශපාලන නායකින්වත් නෙමෙයි අපි අපේම කකුලෙන් ඇදගන්නේ.
ඔව් අපිම දන්නේම නැතුව අපි මේ තරංගයකට අවතීර්ණ වෙනවා. ඒක අපිට අවශ්‍ය නැති
තරංගයක්. අපිට අවශ්‍ය ඒක නෙමෙයි.
අපිට අවශ්‍ය කාටවත් පාඩම් උගන්වන්න මොනවත් නෙමෙයි. අපේ අනාගතය හොඳ කරගන්න. අපි දඟලන්න ඕනේ ඒකට.
ඉතින් විශේෂයෙන්ම අපි මේ මේ එකඟුණත් නැතා වුණත් මේ අවුරුදු 3 සහ 4 මතන අවුරුදු 4ක්ම ලංකාව ඉතාමත්ම අමාරු ආර්ථික වශයෙන් ඉතාමත්ම අමාරු තැනක අපි ඉන්නේ. අපි තේරුම් ගන්න ඕනේ උගතුන් වශයෙන් අපි තේරුම් ගන්න ඕනේ අපි අපේ මේ මේ උපදමන හැම සතයක්ම ණයක් ගෙවන්නට තියෙනවා. ඒ නැහැ ඒ වෙනම මිසක් අපිට මේ අපිට ඊට වඩා දියුණු වීමට අවස්ථාවක් මේ අවුරුදු 4 නැහැ. අති මහත් වෙසක් දරුවේ නැත්තම් එහෙම. හැබැයි අපි ඒ පැත්තකින් තියලා අපි මේ සෙල්ලක්කාර ජීවිතයක් ගත කරන ලෑස් වෙනවා නම් එහෙම මම හිතන්නේ ඉතින් අපිට සෑහෙන ප්‍රශ්න වලට ඉදිරියේදී මුහුණ දෙන්න සිද්ධ වෙයි.
අපිටත් වඩා දැන් අපේ ඉදිරි අපේ දරුවෝ ලංකාවේ නැති වුණාට ඉදිරිත් දරු පරම්පරාවක් ඉන්නවනේ ඉදිරියේ.
දෙමව්පියන්ගේ යුතුකමක් තියෙනවා මේ ළමයින්ට හරි මාර්ගය පෙන්නලා දෙන එක. ඉතින් නොයෙකුත් කලාකෘති වලින් එහෙම හරි මේ එහෙම ඒ වගේ වෙච්ච අවස්ථා තියෙනවා. ඉතින් නමුත් ඒ වුණාට ඒ සම්බන්ධව හරියට මේ මේ යොමු කිරීමක් සිද්ධ වෙන පාටක් පේන්නේ නැහැ.
අද ප්‍රචාරයේ වෙන රූපවාහිනී නාලිකාවල යන ටෙලි ඩ්‍රාමා රෝමියෝ බැලුවම නම් ඉතින් ළමයින්ට ආදර්ශයක් ලැබෙන කතාවක්.
වැඩි හරියක් ටෙලි ඩ්‍රාමා වල තියෙන්නේ මේ 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 ප්‍රචණ්ඩත්වය.
පුදුමාකාර විදියට ප්‍රචණ්ඩත්වය.
කලාතුරකින් කලාකෘතියක් තමයි.
ඔව් කලාතුරකින් තමයි හොඳ එක.
මේ තියෙන தත්ත්වය විවේචනය කරලා මෙහෙම නෙමෙයි අපි හොඳ වෙන්න ඕන කියලා කියන්නේ.
ඉතින් ඇත්තටම තමුන්ගේ අදහස් නිර්භයව ප්‍රකාශ කරන එක අනික පල්පයි මම කතා කරනකොට පල්පගේ අදහස් මගේ අදහස් වෙනස් වෙනවා. ඒ අපිට ප්‍රශ්න නෙමෙයි. ඒක නිසා තමුන්ගේ අදහස් දෙවිදියක අදහස් ප්‍රකාශ කරාම අසාගෙන ඉන්න ඇයට තුන්වෙනි අදහසකුත් ඇති කරගන්න පුළුවන්. අන්න එතන අවශ්‍යතාවය තියෙනවා. ඒක නිසා අවශ්‍ය නම් අපි මේ අසන්නන්ට මේ ගුවන්විදුලි ප්‍රචාරය අසසින්න ඔබ සැමට අපි ඉල්ලා සිටිනවා. ඔබට අවශ්‍ය නම් ඔබගේ අදහස් ප්‍රචාරය කරන්න අවශ්‍ය නම් අපිත් එකතු වෙන්න අපි සාකච්ඡාවකට ඔබට ආරාධනා කරන්න කැමති ඉස්සරහට.
ඒක මාත් හිතන්නේ බොහොම හොඳයි. මොකද එතකොට අපිට මේ අපේ මේ සමාජයේ කට්ටිය මොකද මේ ගැන
හිතන්නේ? ඔව්.
ඒක
සංවාදයක් ඇති ගන්න විවිධ අදහස් අපි දෙන්න වවණක් නෙමෙයි. ඉතින් විවිධ අදහස් තියෙනවා. විවිධ හොඳ අදහස් තියෙනවා. ඉතින් මේක මේ ලංකාවෙත් ආන්න පුළුවන් ප්‍රචාරයක්. ඒක නිසා අපි මේ විශේෂ ආරාධනය ඔබ සියලු දෙනාටම කැමති කෙනෙක් ඉන්නවා නම් අපේ මේ විදුලි තැපැල්ට මේ පිළිතුරක් එවන්න ඔබ කැමති කියලා මේ වැඩසටහනකට සම්බන්ධ වෙන්න සාකච්ඡාවට ඔබ ගෙදර ඉඳන් ඊට ප්‍රශ්න නැහැ. අපිට ගෙදර ඉඳන් හරි මේ දුරකථන මාර්ගයෙන් අප සම්බන්ධ කරන්න අපිට පුළුවන්.
හොඳයි. දැන් දේශය ගැන කියන ගීතයක් කියලා අහලා වැඩසටහන අපේ දේශය මගේ දේශය එළඹිලා තියෙන්නේ සමු ගැනීමේ සහ වෙන්ව යාමේ නිමේෂ. අද වැඩසටහන නව ශ්‍රී ලංක ස්පර් සංවිධානය වෙනුවෙන් නිෂ්පාදනය කළේ මහින්ද අත්තනායක. වැඩසටහන ඉදිරිපත් කරන්න අපහා එක්ුණා ප්‍රේමචන්ද්‍ර පල්පාගම. සමු ගැනීමක් කියන්නේ සදාකාලික වෙන්ව යාමක් නොවන නිසා සිකුරාදා දවසක නැවත හමුවෙමු. මම සුජාතා අත්තනායක ඔබට ශුභරාත්‍රිය. Magi deshaya, magi jatiya, magi aaya.